ධර්මෝලාසන මන්ත්‍රීතුමනි, අද මේ විවාදය හරියට නරි නාවනවා වගේ විවාදයක්. අනුර කුමාර නාවනවා අපි. එයා විවාදය කල්තැබීමේ යෝජනාව තියලා එයාගේ කතාව කරලා රූපවාහිනි නාලිකාවලට ෆොටෝ එක දාගෙන ගියා. අපි මෙතන නරි නාවනවා. ඒ වගේ වැඩක් තමයි මේ වෙලා තියෙන්නේ. අපි දෙගොල්ලම එකතු වෙලා අපි මේ විවාදයක් තියාගෙන උදේ පාන්දර එනවා, ඇවිල්ලා ෆොටෝ එක දාගන්නවා යනවා. ඉතින් මම මේ වෙලාවේදී කියන්න ඕන, හරේම් ප්‍රනාන්දු මහත්තයා මගේ දිස්ත්‍රික්කේ හොඳ මහත්තෙක්. හැබැයි දේශපාලනේ තේරෙන්නේ නැහැ. ඒකත් කියන්න ඕන. මොකද අද සාටකේ දාගෙන රංජන් රාමනායක ගැන බොහෝම අනුකම්පාවෙන්, රංජන් රාමනායක ගැන දුකෙන් ඇවිල්ලා අද මෙතන මේ සාටකයක්, කළු පාට සාටකයක් දාගෙන හිටියා. මොකද මේ මම එතුමා ගැන කියන්නේ, ඒ නඩු තීන්දුව ලියනකොට රංජන් රාමනායක මහත්තයාගේ නඩු තීන්දුව ලියනකොටම නඩුකාරණ වහන්සේ කිව්වා, ඒ නඩුවේ එතුමාට දාපු නඩුවේ, ඒ නඩුව දාපු අය දාලා තිබ්බේ උසාවියට අපහාස කළා කියන එක තමයි. හැබැයි ඒකට වැඩිය ඒ නඩුවේ වැදගත් උනේ ඒ නඩුව යන වෙලාවේ, ඒ නඩුව පවත්වපු වෙලාවේ උසාවියෙන් එළියට ඇවිල්ලා කරපු ප්‍රකාශ. නඩුව යනවා එළියට ඇවිල්ලා ප්‍රකාශ කරනවා. දැන් ඔය සමහර අය කිව්වා අපිට රංජන් රාමනායක මහත්තයා පාර්ලිමේන්තුවේදී හම්බෙනකොට කිව්වේ, දැන් ඊළඟ එක්කෙනාට මං ඇඳුම් මහගෙන ඉන්න කියලා තියෙන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයේ ඊළඟට ඉන්න තේරිච්ච එක්කෙනාට ඇඳුම් මහගෙන ඉන්න කියලා තියෙන්නේ, මම මේ මං යනවා ඇතුළට කියලා එයා යාම කිව්වා. මොකද එයා ඒකේ බරපතලකම එයාට මුලින් කියවුවට තේරුම් නැතුණාට ඒ බරපතලකම එතුමා දැනගෙන හිටියා. මොකද මේ රංජන් රාමනායක මහත්තයා කියන්නේ මේ රංජන් රාමනායක මහත්තයා අන්දරේගේ මුණුබුරේ. එතකොට අන්දරේ රජ්ජුරුව ඇඳුවා වගේ රංජන් රාමනායක මහත්තයා අධිකරණය අඳන්න ගියා. අන්දරේගේ මුණුබුරා අධිකරණය අඳන්න ගියා රංජන් රාමනායක මහත්තයා. ඒකෙන් තමයි රංජන් රාමනායක මහත්තයාට මේ දේ වුණේ. හැබැයි විපක්ෂය කියන්නේ හරියට මේ නඩුව මේ 2019 ජනාධිපතිවරණය පස්සේ දැම්ම නඩුවක් වගේ නෑ. මේ නඩුව වැටුනේ 2018 එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් යටතේ, හරේම් ප්‍රනාන්දු ඇමතුමා ඒ කැබිනට් එකේ ඉදි, රංජන් රාමනායක ඇමතුමා ඒ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයා හැටියට ඉදි. ඒ කාලේ තමයි මේ නඩුව දැම්මේ. ඒ නඩුවේ තීන්දුව දැන් නඩු දාපු ගමන් තව නඩු දැන් තීන්දුව දෙන්නේ මේ හැමෝටම නඩු තියෙනවා. අවුරුදු දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් දහයෙන් දෙන තීන්දුව තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ආණ්ඩුවෙන් දාපු නඩු තීන්දුවක් තමයි මේ තීන්දුව තමයි ඊයේ පෙරේද දුන්නේ. එතකොට දැන් විපක්ෂය බලන්නේ මේක හිමීට බොරදියේ මාළු බානවා වගේ. ඒකත් ආණ්ඩුවට දාලා රංජන් රාමනායක මහත්තයා එළියට ඇවිල්ලා කියපු දේ බලන්නකෝ. එළියට දැන් හරි අපි කියනවා අධිකරණය දීලා තිනවා මීට කලින් ශ්‍රේෂ්ඨාධිකරණය නැවත තීන්දුව දෙන්න පුළුවන් නම් හරි, නැවතත් අපි ඉල්ලීමක් කරන අභියාචනයක්. දැන් අභියාචනයක්වත් ඉල්ලන්න පුළුවන්ද කියන්නකෝ? ඇයි ආපු ගමන් එළියට ආපු ගමන් අධිකරණයට හොරු කියලා බැනලා තමයි අර මන්දලාගාර බස් එක බොහොම අමාරුවෙන් තල්ලු කරලා දාගත්තේ. ඒ වෙලාවෙත් බනිනවා අධිකරණයට හොරු කියලා. ඉතින් එහෙම තමයි. ඒක නිසා ඒකට කොහෙත්ම ගැළවීමක් නැහැ. කතානායකතුමාගෙන් සති තුනකට කල් නිලගත්ත කතානායකතුමා, මම කතානායක පුතු හිටියා නම් කල් දෙන්නේ නැහැ ඕකට සති තුනක් තියා ඊයේම ප්‍රකාශ කරනවා මේක දෙන්න බෑ. මේක කවුරු වුණත් මම මේ කියන්නේ, කාට වුණත් නීතිය අපිට 2014 අපි පළාත් සභාව ඉල්ලනකොට හරේම් ප්‍රනාන්දුත් පළාත් සභාව ඉල්ලුවා, මමත් පළාත් සභාව ඉල්ලුවා බදුල්ලේ මැතිවරණ නීති උල්ලංඝනය කරා කියලා අපි පළාත් සභාවේ පක්ෂ විපක්ෂ 15 දෙනෙකුට බණ්ඩාර වෙලා මහේස්ත්‍රාත් අධිකරණේ නඩු දැම්ම මූලාසනේ මන්ත්‍රීතුමා. අපි 15 දෙනාම යනවා උසාවියට, 14 දෙනාම යනවා. අනේ මහේස්ත්‍රාත් උසාවියට හරේම් ප්‍රනාන්දු ගෙන්න ගන්න බැරි වුණා. හත් වතාවක් බොහොම අමාරුවෙන් හරේම් ප්‍රනාන්දුට වැඳලා වගේ තමයි නඩු වෙයින් කරගන්න අන්තිම වතාවේ. හත් වතාවක් හරේම් ප්‍රනාන්දු ආවේ නැහැ මහේස්ත්‍රාත් උසාවියට බණ්ඩාර වෙලා. අපි ඊට පස්සේ කිව්ලා කොහොම මේ ඔයා නිසා අපිට මේ නඩුව ඉවර කරගන්න බෑ, එන්නේ එක වතාවක් හරි කියලා තමයි හරේම් ප්‍රනාන්දු බොහොම අමාරුවෙන් ගෙනිච්චේ. ඒකල්ල හරියෙන් ප්‍රනාන්දු හිතාගෙන ඉන්නවා ඈ හරියෙන් ප්‍රනාන්දු ගෝඨාභය ජනාධිපතිතුමාට කියන නන්දසේන ගෝඨාභය හරියෙන් ප්‍රනාන්දුගේ නම දන්නවද ඔයගොල්ලෝ දන්නේ නැහනේ සහීඩ් හරියෙන් ප්‍රනාන්දු සහීඩ් හරියෙන් ප්‍රනාන්දු ඉතින් සහීඩ් හරියෙන් ප්‍රනාන්දුට වැඩිය සහීඩ් හරියෙන් ප්‍රනාන්දුට වැඩිය ගෝඨාභය නන්දසේන ගෝඨාභය රාජපත කියන නම වටින්නේ නැද්ද මිනිස්සු උඩ බලාගෙන කෙල ගන්න හොඳ නැහැ කවුරු හරි විවේචනය කරනවා නම්
විනාඩියක් කාලයක්
තියෙනවා ඔව් කවුරු හරි කාගෙන හරි කියනවා නම් ඒක හරියට හිතලා බලලා කියන්න ඕන අනුන්ගේ නම් ගැන කියන්න අනුන්ගේ අඩුපාඩු ගැන කියන්න යනකොට තමන් හිතලා බලලා කතා කරන්න ඕනේ කියන එක කවුරුත් ඕන දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ හිතා ගන්න ඕන අපි ඒක නිසා අපි ඒවා නොදැන නෙමෙයි අපි එහෙම මඩ ගහන්නේ නැහැ හැබැයි සාප කරන්න කියලා කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එදා කිව්වා සාප වෙන්න ඕනේ මේවට සාප වෙන්න ඕනේ කියලා හතර පහ පාලා ජනාධිපතිතුමා මොනවාට සාප වෙන්නේ ජනාධිපතිතුමා ළමයි අත ඇරියද ගෑනු අත ඇරියද නෑනේ ජනාධිපතිතුමාට කොහෙත්ම සාප වෙන්නේ නැහැ කොහෙවත් ඒ මනුස්සය මොනවා කළාද ඒ මනුස්සයට සාප වෙන්නේ එහෙම සාප වෙන්නේ කිසිම අවශ්‍යතාවයක් නැහැ ඉතින් එහෙම සාප වෙන්නේ නැහැ ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන සාප වෙන්නේ නැහැ එහෙම එහෙම සාප වෙන්නේ මේ මනුස්සයා මොනවා කළාද ඈ සාප වෙන්නේ නැහැ මේ රට බේරලා දුන්න මේ රටේ අවුරුදු 30ක කොළඹ බෝම්බ 10 15 උතුරේ බෝම්බ ඈ කෝච්චි වලට බෝම්බ තිබ්බා මහ බැංකුවට බෝම්බ තිබ්බා ඈ කී දෙනෙක් කී දහසක් මැරිච්ච රටක් බේරලා දුන්න මිනිස්සු
මන්දම කාලය අවසන්
වෙනවද ඒ මිනිස්සු වෙනුවෙන් මිනිස්සු කොච්චර එළියට බැස්සද කොච්චර ඒ මිනිස්සු වෙනුවෙන් මිනිස්සු ඒ කාලේ ගරු කරාද ඒ මිනිස්සුන්ට සාප වෙනවද නෑ සාප වෙන්නේ බදුල්ලේ ජන්දාරගෙන අවුරුදු 5ටම ගරු මන්ත්‍රීතුමා අපතුමා මූලාසනේ මන්ත්‍රීතුමා හෙලිකොප්ටරේ ගියේ බදුල්ලේ ඇයි දයාගමගේ හෙලිකොප්ටරේ ගන්නවා බදුල්ලට යන්නේ හෙලිකොප්ටර ආයේ හෙලිකොප්ටර එනවා බදුල්ලේ එතකොට යන්න බෑ වාහනේ බදුල්ලේ යන්න බෑ ගැස්සෙනවා ඇමෙති වාහන වල යන්න බෑ හෙලිකොප්ටර එන්නේ ඈ ඔය පාස්කු බෝම්බේ පුපුරනකොට කොහෙද හිටියේ 98 හෝටලේ හෙලිකොප්ටරේ ගෙනගෙන ඩග්ගල දුවගෙන ආවේ අපි ඔය නොදන්නවද සාපිත් එක්ක කතා කරනකොට අපි ගාව පැක්ස් අපි ගාව තොරතුරු එක්ක අපි කතා කරන්නේ අපි ගාව තියෙනවා ඒ නිසා කතා කරනකොට කතා කරන විදියක් තියෙනවා ඒ විදියට આવොත් ඒ විදියට හැබැයි අනිත් පැත්තෙන් આવොත් අනිත් පැත්තට අපි ඔට්ටුයි අපි බදුල්ලේ මිනිස්සු අපි බදුල්ලේ මැරෙන්නේ බදුල්ලේ ඉපදුනේ අපි බදුල්ලේ ඉඳන් තමයි අපි මේ මේ අපි ජනතාවත් එක්ක ඉඳගෙන වැඩ කරන මිනිස්සු බොහොම ස්තුතිමත් තුමා
රෝහිණී විජේරත්න මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 5ක කාලයක් තියෙනවා
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි අද මේ රටේ පුරවැසියෙකු විදිහට රටට වෙලා තියෙන තත්ත්වය ගැන කතා කරන්න ලැබීම මම හිතනවා සතුටුයි කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ ගැසට් පිට ගැසට් ගැහුවත් ඒවා ක්‍රියාත්මක කරගන්න බැරි වෙච්ච තත්ත්වයක අද මේ ආණ්ඩුව අසිරතාවයක ඉන්නවා බඩුමිල අහස උසට නැගලා තියෙනවා අපිට අහන්න වෙනවා පාලන මිලට කොහෙද බඩු ගන්න තියෙන්නේ කියලා ජාතිය අමතලා පරිප්පු වලට සැමන් වලට මිල අඩු කරාට ඒවා අපිට වෙළඳ පොලේ ගන්න තිබ්බේ නැහැ පොල් ගෙඩියට ගැසට් ගැහුවා අඟලට මනින්න අපි දන්නවා එම ගැසට් පත්‍රයේ කොහොමඩත් නීත්‍යානුකූල නැහැ අඟල් වලින් අඩි අඟල් යාර බඹ හැතැම්ම වලින් කිසිම නීතිමය කටයුත්තකට යන්න බෑ කියන එක මේ ගැසට් ගහපු අය දන්නේ නැහැ අද කහ මිල දී ගන්න නැහැ කහ වෙනුවට අද තියෙන්නේ කහ පරිප්පු කුඩු කරලා හදපු කුඩක් ඒක සමහර කඩවල් වලට යනකොට කියනවා මේක කහ පරිප්පු මිශ්‍ර කරපු කුඩු තියෙන්නේ කියලා. ඒ නිසා දැන් අද මේ ආණ්ඩුපක්ෂයේ අය කියන විදිහට අල එරෙනකන් කහ අල එරෙනකන් අපිට ඉන්න වෙලා තියෙනවා කහ කුඩු ටිකක් ගන්න. ඊළඟට අපි දැක්කා පත්තකට පැනලා පොල් ගෙඩියක් කොරකම් කළාට රුපියල් ලක්ෂයක අප සහිතව අද නිදහස් කරලා තියෙනවා අරුණ පත්‍රයේ අද මුල් පිටුවෙම තියෙන්නේ. එතකොට සීනි වලින් බිලියන 10ක් හොරකම් කරපු අයට දෙන දඬුවම මොකද්ද කියලා අපිට අහන්න වෙනවා මේ කොමිස් මුදල් ගියේ කාටද කියලා අහන්න වෙනවා මහා බැංකුව මහදවල් කොල්ල කෑවා කිව්ව අය ඒ මුදලට සමානවම මේ රටට අයවිය යුතු බදු මුදල් වංචා කරලා තියනවා කොල්ල කාලා තියනවා කියලා අද මුළු සමාජයෙම දන්නවා මේක මුදල් ඇමතිතුමාගේ අනුදැනුම ඇතුව නිකුත් කළපු ගැසට් පත්‍රයකින් සිද්ධ වෙච්ච දෙයක් පොල් තෙල් වලිනුත් එහෙමයි එතකොට මේ කොල්ල කෑම කලේ අපිට අහන්න වෙනවා මහදවල්ද එහෙම නැත්නම් උදේ පාන්දරද රෑද කියන එක අහන්න වෙනවා කොහොම වුණත් මං කොල්ලයක් වෙලා තියෙනවා අඩු කරපු බදු වල වාසිය මේ රටේ පාරිභෝගිකයාට ගිහින් නැහැ කියන එක කියන්න ඕනේ ඒ වගේම මේ රටේ ජනතාවට විශේෂයෙන් කුඩා දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ මේ රටේ දරුවන්ට අද ලැබෙන්නේ නැහැ. අද අරුණ පත්‍රයේ 7 වෙනි පිටුවේ තියෙනවා මන්දපෝෂිත දරුවන්ට වෙලාවට ත්‍රිපෝෂ නැහැ. මේක කියන්නේ කවුද? පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී සංගමයේ සභාපතිනිය. එතුමිය කියනවා අතිරේක පෝෂණීය ආහාරයක් ලෙස මන්දපෝෂිත අඩුබර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ මාසිකව නොදීමෙන් ආණ්ඩුවට එම දරුවන් අතහැර දමා ඇතැයි කියලා එතුමිය කියනවා. මෙරට කිරි දෙන මව්වරුන්, ගැබිනි මව්වරුන්, බරාඩු දරුවන්, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා මාසිකව පැකට් දෙකක් බැගින් නොමිනේ ලබා දෙනු ලැබුවා. අද ඒවා නොලැබී ගිහිල්ලා පෝෂණ ඌනතාවයන් මේ රටේ දරුවන්ගේ ඇති වෙලා තියෙනවා කියන එක එතුමිය පැහැදිලි කරනවා. එනිසා අද ත්‍රිපෝෂ කම්හල් වහලා දාලා මේ රටේ දරුවන්ගේ පෝෂණයත් අනතුරේ වැටිලා තියෙනවා. මිනිසුන්ගේ ආදායම වැටිලා තියෙනවා. ජීවන වියදම දරා ගන්න බැහැ. අපි දන්නවා පාසල් වලට විශේෂයෙන් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වලට ඒ වගේම එක වසරකට දරුවන් ඇතුල් කර ගන්නකොට අය කරන ගාස්තුව ගෙවා ගන්න බැරුව අද දෙමව්පියෝ අසරණ තත්ත්වයකට වැටලා තියෙනවා. ශිෂ්‍යත්වය ගැන කතා කරොත් දරුවන් මානසිකව වැටිලා දෙමව්පියන් කම්පාවට පත් වෙලා ජනප්‍රිය පාසලකට ඇතුල් වෙන්නට ළමයින්ට තිබුණු අවස්ථාව නැති වෙලා ගිහිලා තියෙනවා. කඩයිම් ලකුණු 6-9 දක්වා වගේ ඈතට ගිහිල්ලා තියෙනවා. මේ தත්ත්වය ඇති වෙන්න බලපාපු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගෙන බෙදී විනිවිදභාවයකින් තොරව ළමුන් ඇතුළත් කර ගැනීම. අංක 2 අනිත් කාරණාව තමයි 2-4 දක්වා පන්තිවලට ජනප්‍රිය පාසල් සඳහා අතරමැදි පන්තිවල සිසුන් අත්නෝමතික ලෙස ඇතුළත් කරගෙන තියෙනවා. ඒක නිසා ඒක තුල පන්තියක සිටින ළමුන් සංඛ්‍යාව වැඩිවීම මත ශිෂ්‍යත්ව විභාගයෙන් ඇතුළත් වන සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. ඒ ජනප්‍රිය පාසල් වලට ගජ මිතුරන් අමාත්‍යංශ ලේකම්ගේ ලිපියෙන් අවස්ථාව දෙන්න තියාගත්ත ඉඩද කියලා අද සමාජයේ සැකයක් ඇති වෙලා තියෙනවා.
ඊළඟ
කාරණාව කතා කරන්නම ඕනේ මාධ්‍ය විසින් පුම්බපු තමන්ගේ ප්‍රතිරූපය තමන් විසින්ම සුණු විසුරු කරගත් අවස්ථාවක් ලෙස මම දකිනවා. හරින් ප්‍රාන්දු මන්ත්‍රීතුමාගේ කතාවට ජනාධිපතිතුමා දක්වපු ප්‍රතිචාරය, නන්දසේන ගෝඨාභය ජනාධිපතිතුමා හරින් ප්‍රාන්දු ගරු මැතිතුමාගේ කතාවට දක්වපු ප්‍රතිචාරය මත ගරු මන්ත්‍රීතුමනි සංඝයා වහන්සේලාට අපහාසයක් වෙලා තියෙනවා. කොයි ස්වාමින් වහන්සේද අනුදැන වදාලේ මිනිස්සු මරන්න එහෙම නැත්නම් පලිගන්න කියන එක අනුදැන වදාලේ කොයි ස්වාමින් වහන්සේද? එහෙම ස්වාමින් වහන්සේ නමක් අනුදැන වදාලා නම් බෞද්ධ දර්ශනයේ ත්‍රිපිටකයේ කොතනද මොන පිටකයේද තියෙන්නේ මිනිසුන්ගෙන් පලිගන්න ඕනේ මිනිසු මරන්න ඕනේ කියන එක අපිට අහන්න ඕනේ. ඒ වගේම ශ්‍රේෂ්ඨ කීර්තිමත් ත්‍රිවිධ හමුදාවට මෙතුමා අපහාස කළා. හමුදාවට විනයක් තියෙනවා. හමුදාව පලිගන්නේ නැහැ. ත්‍රස්තවාදියත් හමුදාවත් අතර වෙනස ඒකයි. ප්‍රභාකරන් ඝාතනය කළේ රටේ නීතියට, සාමයට, ජන ජීවිතයට, ආර්ථිකයට හානි කළ නිසා කියලායි අපි හිතුවේ. නමුත් ඒ වගේම වසර 30ක යුද්ධයකින් රට පීඩාවට පත් කරපු නිසා කියලායි අපි හිතුවේ. නමුත් සිද්ධ වෙලා තියෙන්නේ පිත්තල හන්දියේදී ආරක්ෂක ලේස්කම් ලෙස එතුමාට බෝම්බයක් තිබ්බ නිසායි කියලා එතුමා කියනවා ගරු මන්ත්‍රීතුමනි. මේ රට ගිහින් මෙතුමා රට ගිහින් ඇමරිකානු පුරවාසීභාවය ලබා ගන්න තෙක් තමන් ජීවත් කරපු හමුදාවටයි මේ අපහාසය කරේ කියන එක කියනවා පේනවා අපිට මේකින්.
එක්සා
දීපිදු ශ්‍රේෂ්ඨ නිලධාරින්ටත් සෙබළුන්ටත් අපහාසයක් වෙලා තියෙනවා කියන එක මම කියමින් එතුමා සමාජයෙන් විශේෂයෙන් සංඝයා වහන්සේලාගෙන් බෞද්ධ සමාජයෙන් ත්‍රිවිධ හමුදාවෙන් එතුමා ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනේ. මොකද 69,00,000 එතුමා උතෙන්ඩ පත් කරේ මෙහෙම දේවල් වෙන්න නෙවෙයි අද මේක කිව්වා කියලා හෙට මට තර්ජනය කරයිද දන්නේ නැහැ. අද කතා කිරීමේ නීතිය නැති වෙලා තියෙනවා. අවසාන වශයෙන් මිනිත්තු කීපයක් දෙන්න හැමෝම ආණ්ඩු පක්ෂයේ රංජන් රාමනායක මැතිතුමා ගැන කතා කරා. එනිසා නොදකින පැත්තක් ගැන මම කතා කරනවා. මට තප්පරයක් දෙන්න. හරින් ගම්පහට නොවන බව ඔබතුමා හොඳටම දන්නවා මං හිතන්නේ. නමුත් බය වෙලා තියෙන්නේ ආණ්ඩුව. රංජන් රාමනායක මැතිතුමා නීතියේ ඉස්සරහ වරදකාරයෙක් වුණාට ජනතාව ඉදිරියේ වීරයෙක් කරේ මේ ආණ්ඩුව. රංජන් රාමනායක සිරගත කරත් එතුමාගේ මතවාදයේ සිරගත කරන්න එපා. මං කෙටියෙන් කියන්නම්. මොකද එතුමා යම්කිසි කරුණක් ඉස්මතු කළා මෙන්න මෙහෙම මේ ආයතනය යම්කිසි දූෂිතයි කියලා. එහෙමනම් මේක සමාජයේම යම්කිසි පැතිකඩක්. ඒ ඉන්න සියලු දෙනාමත් මේ සමාජයේ සාම්පල් එකක්. එහෙමනම් දේශපාලනඥයෝ දූෂිතයි නම් රජයේ සේවකයෝ දූෂිතයි නම් මේ කියන අයත් එහෙම වෙන්න බැරිද කියන එක අපිට අහන්න වෙනවා. එහෙමනම් ඒ ආයතන පිරිසුදු කරන්න කටයුතු කරන්නයි කියන ඉල්ලීම කරනවා. මම දැක්කා සමාජ මාධ්‍ය ජාලාවේ මෙන්න මෙහෙම පෝස්ට් එකක් තිබුණා. අපි දන්නවා නීතියේ දෙවඟන අතේ තියෙනවා තරාදියක්, අනික් අතේ තියෙනවා කඩුවක්. මේ තරාදියේ තියෙන්නේ අවසාන වශයෙන් ඒකේ තියෙනවා මෙන්න මෙහෙම පෝස්ටුවක්. නීතියේ දෙවඟනට කියනවා හෙළුව පේනවා ගෑණී රෙද්ද හදාගනින් කියලා. මේ සමාජයේ මතේ බව ප්‍රකාශ කරමින් මම නවතිනවා. ස්තුතියි.
Honorable Ajit Dimat Kabral, you have 9 minutes.
ගරු මුලසුන රූඩ මන්ත්‍රීතුමනි, කොවිඩ් 19 වසංගතයේ ඉදිරියේදී ආමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයේ යළි ගොඩනැගීම සඳහා වර්තමාන රාජ්‍ය වරින් වර ක්‍රියාමාර්ග රාශිය කරන් තියෙනවා. ඒ සඳහා අපි ගැසට් නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ සඳහා යම් රෙගුලාසි නිකුත් කරලා තියෙනවා. අද ඒ පිළිබඳව විවාදයක් තිබීම නිසා ඒ විවාදයට සම්බන්ධ වීම ගැන මම සතුටු වෙනවා. 2009 සිට 2015 දක්වා වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඇති වූ ශීඝ්‍ර පසුබෑම හේතුවෙන් 2014දී 7.4% වූ ආර්ථික වර්ධනය 2019 වසර වන විට 2.3% දක්වා අඩු වුණා. ඒ නිසා මෙම තත්ත්වය වෙනස් කරමින් නව ආර්ථික පුනර්ජීවයක් ඇති කිරීම අත්‍යවශ්‍ය වුණා. ඒ සඳහා නව රජය බලයට පත්වීමත් සමගින් ආර්ථික උත්තේජන පැකේජයක් අපි හඳුන්වා දුන්නා. ඒ සඳහා අදාළ නීතිමය ප්‍රතිපාදන සකස් කරමින් අප රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. ආර්ථික සේවා ගාස්තුව ජාතිය ගොඩනැගීමේ බද්ද, ණය ආපසු ගෙවීමේ බද්ද වැනි බදු වර්ග කිහිපයක් අපි ඉවත් කළා. එමගින් සරල බදු ක්‍රමයක් හඳුන්වා දුන්නා. පුද්ගල සහ සංස්කෘතික බදු ව්‍යුහයන් සංශෝධනය කළා. තවද එකතු කළ අගය වැට්මත බදු 15% සිට 8% දක්වා පහළ හෙළුවා. වැට් බදු ලියාපදිංචි කිරීමේ සීමාවත් පුළුල් කළා. මෙම බදු ක්‍රියාවලිය නිසා ජනතාව මත වූ බදු බර අඩු කෙරුණා. කුඩා පරිමාණ ව්‍යවසායකින්ට නව 50ක් ලැබුණා. එපමණක් නොව ඔවුන් නගා සිටුවීම සඳහා ණය සහන පැකේජයක් අපි ලබා දුන්නා. සමස්ත පොලි අනුපාතයම අඩු කළා. සමස්ත පොලි අනුපාතය අඩු කිරීම නිසා මම ඊයේ දිනේදී මාගේ කතාවේදී පෙන්වලා දුන්නා. රජයට උනත් රුපියල් බිලියන 283ක් මේ වසර තුලදී පමණක් අපිට ඉතුරු කරගන්නට පුළුවන් වීම ගැන. එමගින් කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකින්ගේ ආර්ථික කටයුතු වර්ධනය සඳහා ණය ලබා ගැනීමේ අවස්ථා නිර්මාණය වුණ බවත් අපි සියලු දෙනාම දන්නවා. වෙළඳපොළ ණය අනුපාතයක අඩු කිරීම සඳහා මහා බැංකුවේ නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය පහළ දැම්මා. ඒ අතරම කොවිඩ් වසංගතයේ මතු වූ ගෝලීය අර්බුදය ඉදිරියේ විදේශ විනිමය පිටතට ගලා යාම තුළින් විනිමය අනුපාතයේ ඉහළ යාම පාලනය කිරීමට අපට සිදු වුණා. ඒ සඳහා කෙටිකාලීන වශයෙන් ආනයන මත සීමා පනවන්නට සිදු වුණා. ඒ අතර විනිමය අනුපාතිකය ස්ථාවර කර ගැනීමට අපිට හැකි වූ බව අපි සියලු දෙනාම දන්නවා. එම සීමා ක්‍රමක්‍රමයෙන් අද අපි ලිහිල් කරමින් පවතිනවා. 2020 වසර අප ආර්ථිකය මෙන්ම ගෝලීය ආර්ථිකයටද කොවිඩ් 19 වසංගතයේ හේතුවෙන් විවිධ බලපෑම් එල්ල කරලා තිබෙනවා. ඒ අනුව 2020 ගෝලීය ආර්ථිකයේ ඍණ 4.4%කට පමණ අඩු වෙනු ඇතැයි දැන් අපේක්ෂා කරනවා. ඉතින් මේ සියලුම ප්‍රශ්න මැදයේ ගරු මුලසුන රළ මන්ත්‍රීතුමනි, අපිට හැකි වෙලා තිබෙනවා විවිධ උපක්‍රම පාවිච්චි කරලා මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න. මම දැක්කා අද හර්ෂ සිල්වා ගරු මන්ත්‍රීතුමා කිව්වා අපේ රුපියල් අනුපාතය යම් ආකාරයකට පසුගිය සතිය තුලදී අව ප්‍රමාණයට ලක් වෙලා තිබෙනවායි කියලා. මම එතුමාට කිව්වා කරුණා කරලා ඉන්න මේ පාර්ලිමේන්තුවේ මගේ කතාව කරද්දිත්, මොකද මට ඒක පැහැදිලි කර දෙන්න පුළුවන් නිසා. ඒ වුණාට මට පේනවා දැන් එතුමා නැති බව. එතුමා වෙන තැනක ඉඳලා හරි අහගෙන ඉන්නවා නම් හොඳයි කියලා මම හිතනවා. මොකද අපි දැක්කා පසුගිය රජයේ කාලය තුලදී හර්ෂ සිල්වා මැතිතුමා ඉතාමත්ම ඉහළ ආකාරයට උපදෙස් දෙන කාලයේදී රුපියල අව ප්‍රමාණය සෑම වසරකදීම 6.7ක අව ප්‍රමාණයකට ලක් වුණා 2015 සිට 2019 දක්වා. කොවිඩ් වසංගතයක් තිබුණෙත් නැහැ. යුද්ධයක් තිබුණෙත් නැහැ. ලෝකයේ අවපාතයක් තිබුණෙත් නැහැ. ලෝකයේ සංකීර්ණ තත්ත්වයක් තිබුණෙත් නැහැ. ඒ සියලුම දේවල් නැතිව රුපියලේ අගය සෑම වසරකදීම 6.7ක අව ප්‍රමාණයක් ඒ පසුගිය කාලය තුලදී සිදු වුණා. කොවිඩ් වසංගතයත් එක්ක සියලුම ලෝකයේ තියෙන පරිස්සමත් එක්ක අපිට ලබා තිබුණ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.7ක් වෙන කාලයත් එක්ක අපිට හැකි වුණා රුපියලේ අගය පවත්වාගෙන යන්නට ඒ කාලය තුලදී. ඒ කාලය තුලදී රුපියලේ අගය අපි පවත්වාගෙන ගිහිල්ලා 2020දී ගරු මූලාසන රූඩ මන්ත්‍රීතුමනි රුපියලේ අගය පහත වැටුනේ 2.6කින් පමණයි. ඉතින් ඒ නිසා අපිට පෙනී යනවා මේ පාලන අතර තිබෙන වෙනස. ඒ අයට බැරි වෙච්ච දේ අද අපි කරගෙන තියෙනවා. කොටස් වෙළඳ පොළ අපි දැක්කා ඒ කාලය තුලදී අවුරුදු පහ තුලදී සෑම වසරකම කොටස් වෙළඳ පොළ කඩා වැටෙනවා. අද කොටස් වෙළඳ පොළ නැවත නැගිටිනකොට ඒ අයට රිදෙනවා. ඒ අය සමහරක් වෙලාවට ඇවිල්ලා කියනවා දැන් මෙතන මේ විවිධ අක්‍රමිතා වෙනවායි කියලා. අක්‍රමිතා වෙනවා නම් ඒක කරුණාකර පෙන්වලා දෙන්න. අපිත් ඒව ගැන සැලකිලිමත් වෙනවා. මමත් ඒ ගැන සැලකිලිමත් වෙනවා. ඕනම තැනක ඒක අපිට පෙන්වලා දෙන්න අපි ඒ ගැන සැලකිලිමත් වෙලා අපි කටයුතු කරනවා. ඒ වුණාට මේ රටේ අපි දැක්ක ගනුදෙනු කරුවන් 60,000කට වඩා එක දිනයක් තුළ මේ කොටස් වෙළඳ පොළේ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒකෙන් පෙනී යන්නේ ඒ අය දැන් කුරුදු වෙලා තියෙනවා මේවට එකතු වෙලා මේ රටේ ප්‍රාග්ධනය ගොඩනගන්නට. රටේ ප්‍රාග්ධනය ගොඩනැගීම ගැන ඒ අය සතුටු වෙන්නට ඕනේ. දැන් මේ පසුගිය සතිය තුළදී රුපියලේ අව ප්‍රමාණය වෙනකොට හර්ෂ සිල්වා මැතිතුමා ඉතාමත්ම සන්තෝෂයෙන් කියනවා කොහොමද මොකද වෙන්නේ කියලා. ඒ වගේම තමයි මට මතක් වුණේ දින දෙකක කොටස් වෙළඳ පොළ කඩා වැටෙනකොට බොහොම උජාරුවෙන් මෙතනට ඇවිල්ලා කිව්වා අනේ මෙන්න කොටස් වෙන පොඩ කඩා වැටෙනවා මේ රටේ ආර්ථික කඩා වැටෙනයි කියලා. අද අනිත් පැත්ත වෙනකොට ඒක අමතක කරලා ඒ ගැන කතා කරන්නේ නැහැ. ඔන්න ඕක තමයි මම හිතන්නේ වෘත්තිමය ආකාරයට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වෘත්තිමය අය කටයුතු කරන්න පුරුදු වෙන්නට ඕනේ. එක දවසක් එක දෙයක් කියලා තව දවසක් තව දෙයක් කියනකොට ඒක මම හිතන්නේ වෘත්තිමය ආකාරයට සිදුවෙන කටයුත්තක් කියලා. ඉතින් ඒ නිසා මම ඒ අයට පොඩ්ඩක් මතක් කරලා දෙන්නට ඕනේ. අද අපි දැක්කා මේ තවත් දෙයක්. අද මම මේ පත්‍රය අරගෙන ආවේ ශ්‍රී ලංකා ENS 2020 with record workers remittance income. ලෝක බැංකුව කිව්වා ගරු මූලාසන රූඩ මන්ත්‍රීතුමනි 2020 වසරේදී මේ ලංකාවට එන පිටරටවලින් එන ප්‍රේෂණ 20%කින් අඩු වෙනවා කියලා එයා කිව්වා. අපි දැන් හැමෝම ගිහිල්ලා වඳිනවා මේ අයට. මේ අය තමයි සියලුම දත්ත දන්න සියලුම දේ දත් අය කියලා අපි කියනවා. අපි ඒ වෙලාවක නෑ ඒක වෙන්නේ නැහැ කියලා. ඒත් අපි ඒවා විශ්වාස කරුවේ නැහැ සමහරක් වෙලාවට මේ ඉන්න අපේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු. ඒ අය විශ්වාස කරේ ලෝක බැංකුව. ලෝක බැංකුව කිව්වා 20%කින් අඩු වෙනවා. ඒ නිසා ඒ අය හිතාගෙන හිටියේ දැවැන්ත අර්බුදයකට
අපි යනවා. Honorable member you have one more minute.
Yes I'll finish in that time. එතකොට ඒ අය හිතාගෙන හිටියට ඒක සිදුුනේ නැහැ. සිදුුනේ මොකද්ද? 7.6කින් ප්‍රේෂණ වැඩි වුණා. ප්‍රේෂණ වැඩි වුණා. ඉතින් ඒ නිසා මේ පෙනී යන්නේ මේ ලෝක බැංකුව කිව්වට එහෙම නැත්නම් තවත් කවුරු හරි මේ ලොකු ප්‍රසිද්ධ කෙනෙක් පිටරටකින් ඉඳලා කිව්වට ඒ අය ලංකාව ගැන දන්න ප්‍රමාණය මේ ලාංකික ලංකාවේ ඉන්න අය තරම් නැති වෙනවා මම මතක් කරලා දෙන්නට අවශ්‍යයි. ඒ නිසා අපි අපේ අනාගතය හරි ගස්ස ගන්නට ඕනේ. අපේ අනාගතය තියෙන අපේ අතේ. අපි අපේ අනාගතය හරි ගස්ස ගැනීම සඳහා අපි ඉලක්ක කරගෙන අපි දැන් යනවා ගමනක්. ඒ ගමන යද්දී සමහරක් වෙලාවට අපිට ගැසට් ගහන්න වෙනවා. සමහරක් වෙලාවට අපිට රෙගුලාසි වෙනස් කරන්නට වෙනවා. සමහරක් වෙලාවට අපි හිතන ආකාරය වෙනස් කරන්නට වෙනවා. අපි යන ගමන වෙනස් කරන්නට වෙනවා. අපි ඒව කරන්න සූදානම් කියන බවත් මම මතක් කර දෙමින් ඔබතුමාට මට කාලය ලබා දීම ගැන ඔබතුමාට කෘතඥ වෙමි. මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තුති. මිලකට වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අද සභාව කල් තැබීමේ විවාදයට අනුකමාර දිසානායක මැතිතුමා ඉදිරිපත් කරපු ආණ්ඩුවේ ගැසට් නිවේදන චක්‍රලේඛ කිහිපයක් ගැන නැවත පසුබිමක් කරන මේ සංවාදයට කතා කරන්න අවස්ථාව ලැබීම කෙටි වේලාවක් වුණත් වැදගත් කොට සලකනවා. ඕනම රජයක් එහෙමනම් රාජ්‍ය පාලනයක් සඳහා ඒ කටයුතු කිරීමේදී ගැසට් කියන කාරණාව ඉතාමත් අත්‍යවශ්‍ය කාරණාවක්. නිවේදන නිකුත් කිරීමත් චක්‍රලේඛ නිකුත් කිරීමත් එහා සමානයි. ඒක නිසා රටක පාලනයේදී ගැසට් පත්‍ර නිකුත් කිරීම සරල සාමාන්‍ය දෙයක්. පාලනය සඳහා අවශ්‍ය කොන්දේසියක් විදිහට තමයි ගැසට් සහ නිවේදන චක්‍රලේඛ ක්‍රියාත්මක වෙන්නේ. දැන් අද උදාහරණ විදියට අනුර කුමාර දිසානායක මැතිතුමා සීමිත කාරණා ප්‍රමාණයක් ගැසට් පත්‍ර කිහිපයක් නිවේදන සහ චක්‍රලේඛ කිහිපයක් ගැන කතා කරා වුණත් පහුගිය අපේ රජයක් විදිහට ගත්තම 2019 නොවැම්බර් මාසයේ ඉඳලා මේ දක්වා කාල සීමාව තුළ එදා භාරකාර රජය පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසයෙන් පස්සේ අපේ මේ ස්ථිර රජය මේ කාල සීමාව තුළ ගැසට් සහ චක්‍රලේඛ නිවේදන රාශියක් ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේකෙදී යම් ප්‍රමාණයක් විතරක් තමත් සුළු ප්‍රමාණයක් විතරක් ගැන කතා කරාට මහ අනිත් සියලු ගැසට් නිවේදන වලින් වෙච්ච සේවාව ගැන මෙතන කතා කරන්න මැදිහත් වුණේ නැහැ. අජිත් නිවාස් කබ්‍රල් මැතිතුමා මෙතන ඉතාමත් වැදගත් කාරණාවක් සඳහන් කරා. අපේ රජයේ ඉදිරිපත් කරපු ගැසට් නිවේදන තුළින් මේ රටේ මුදල රුපියල මොන ආකාරයෙන් ශක්තිමත් වුණාද කියන කාරණාව මේ දැවැන්ත ආර්ථික අර්බුදයක් හැමේ අපිට බාර ගන්නකොට ඩොලර් එක රුපියල් 200කට ආසන්න මුදලකට වැඩි වෙලා තිබුණ අපි බාර දීලා ගිය 131කට 2015 දී මේ පාලන සීමාවන් තුළ අද වෙනකොට රුපියල් ආරක්ෂා කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක නිසා විදේශ විනිමය සංචිත ආරක්ෂා කරගන්න ණයක වීමේදී අපිට යම් ප්‍රමාණාත්මක විදියට ඒක ගුණාත්මක විදියට ණය හිඟ නොවි ණය වාරික නිසියාකාරයෙන් ගෙවන්න ඒ ක්‍රමයන් නිර්මාණය වුණේ අපි ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිපත්ති යම් ප්‍රමාණයක් නිසා වෙන්න. අනිත් පැත්තෙන් මේ පහුගිය කාලේ මේ ගැසට් ගැන කතා කරන සෞඛ්‍ය ශේෂ්ඨ විශාල ගැසට් ප්‍රමාණයක් නිකුත් කරා. මෙතන කතා වුණේ නැහැ, කවුරුවත් කතා කරේ නැහැ. සෞඛ්‍ය ශේෂ්ඨ නියාමනය සඳහා අවශ්‍ය ගැසට් නිවේදන චක්‍රලේඛ ඒ ඉදිරිපත් කරපු ප්‍රමාණය නිසා වෙන්න මේ දවැන්ත සෞඛ්‍ය ශේෂ්ඨ දින ගැටළු විශේෂයෙන්ම ඒ වසංගත රෝග තත්ත්වයන් දින අර්බුදයන් ගණනාවක් නියාමනය කරන්න අපට පුළුවන්කම ලැබුණා. අනිත් පැත්තෙන් අපේ රටේ නිවේදන විදියට සහ ප්‍රතිපත්ති විදියට ක්‍රියාත්මක කරපු ඇතම් කාරණා අපි අපනයනය සීමා කරා. දැන් මෙතන දැන් මට කලින් කතා කරපු අපිට කලින් කතා කරපු විජයරත්න මන්ත්‍රීතුමිය රෝහිණ කුමාරී විජයරත්න මන්ත්‍රීමිය කිව්වා කහගෙන පුදුම දුකක් තියෙන්නේ. ඉන්දියාවේ අර කහවගා කරන ගොවියන්ට වන් නැති දුකක් තමයි අද විපක්ෂය තමයි හිටින්නේ මේ කහගෙන. අද ඒ කහ වගාවෙන් රට ස්වයංපෝෂිත වෙන ගැන කවුරුවක් කතා කරන්නේ නැහැ. ඒක නිසා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේ සීමා කිරීම තුළ අපේ රට ආර්ථික සුරක්ෂිතතාවය මේ දවැන්ත ආර්ථික අර්බුදය තුළ පාලනය කරගන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. අනිත් පැත්තෙන් අපේ ආණ්ඩුව පහුගිය කාලේ නිෂ්පාදන ආර්ථිකය සඳහා වන ගමන්මග ප්‍රවේශය මං හිතන්නේ පහුගිය කාලේ ප්‍රතිපත්තිමය ගත් විදියට ගත්ත දවැන්තම වැදගත් කාරණාව. මම එක් කාරණාවක් ගන්න එකඟ වෙනවා අනුර කුමාර දිසානායක මැතිතුමාගේ භාණ්ඩවල මිල තීන්දු කිරීම සම්බන්ධව ගැසට් පත්‍රයක අපේ බන්දුල ගුණවර්ධන මැතිතුමා ඉන්නවා. අපේ ගුරුවරයෙක් ඔහුගේ පොතපත පරිශීලනය කළ දෙනවා. අපි උසස් පෙළ හදාරන වෙලාවේ ආර්ථික විද්‍යාව සම්බන්ධව මිල තීන්දු වෙන්නේ ඉල්ලුම හා සැපයුම් මත. ඒක නිසා ගැසට් මගින් මිල තීන්දු කරන්න බෑ. හැබැයි මිල පාලනය කරන්න පුළුවන්. මේ ඉදිරිපත් කරපු ගැසට් නිවේදන නොවෙන්න ඇතම් ගැසට් නිවේදන නොවෙන්න අපේ රටේ භාණ්ඩවල මිල බඩුවල මිල අත්‍යවශ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කොහොම කෙලවරකින් ඉහළට යයිද කියලා කිතීන්දු කරන්න බෑ. ඒක නිසා අපිට මේ ඉල්ලුම සැපේම ක්‍රියාත්මක කිරීමේදී යම් බාධාවන් ගණනාවක් තිබුණා. විශේෂයෙන්ම තියෙන ප්‍රධාන බාධාවක් තමයි අපේ අලවිකරණය පිළිබඳ තියෙන බාධාව. සම්පකාර ශ්‍රේෂ්ඨයද බිඳ වැටලා සදස ව්‍යාපාරය පහුගිය අවුරුදු පහේ කාබාසිනියා වුණා. එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව එහෙම නැත්නම් විවෘත ආර්ථිකයට දැඹුරු වෙච්ච ආණ්ඩුව හැමදාම ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ පොදු ව්‍යාපාර ශ්‍රේෂ්ඨය පිළිබඳ කල්පනා කරේ නැහැ. සතස ව්‍යාපාරයේ කාබාසිනියා කරා, සම්පකාර ව්‍යාපාරයේ කාබාසිනියා කරමින් තියෙනවා. ඒක නිසා අපිට මේ ඉල්ලුම සැපයම අතර ඒ වෙළඳපොළ තීන්දුව කිරීමේදී රජය ආණ්ඩුවට විතරක් රජයට විතරක් මේ සේරම දෙයක් කරන්න බෑ. පෞද්ගලික අංශයේ මැදිහත් වෙනවා, අපි ඒව පිළිගන්නවා. හැබැයි මේක පාලනය කිරීම, නියාමනය කිරීමට ශක්තිමත් සම්පකාර ශ්‍රේෂ්ඨයක් ඕන. ඒක නිසා සම්පකාර අමාත්‍යාංශ විතර දෙවන්ත පරිවර්තනයක් කරන සූදානම් මෙමින් ඉන්නවා. පළාත් සභාවලට තියෙන විසයක් වුණත් මධ්‍යම රජයත් පළාත් සභාවත් දෙක එකතු වෙලා සම්පකාර ශ්‍රේෂ්ඨය දෙවන්ත පරිවර්තනයක් කරන්න එහෙම වුණොතින් මේක යථාවත් බවට පත් කරන්න පුළුවන්. ස්ථිර මිලකට එහෙම නැත්නම් ඒ අත්‍යවශ්‍ය භාණ්ඩවල පාලන මිලක් තීන්දුව කිරීම සහ ඒවා මිලදී ගැනීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපේ භාණ්ඩ අලවිය සිලවඳ ප්‍රධාන ගස්නේ තමයි අපේ තියෙන ප්‍රවාහනයේ පිළිමන කාරණාව එළවලු වෙන්න පුළුවන්, වී වෙන්න පුළුවන්, විනාද නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. ගොවියා සහ පාරිභෝගිකයා අතර තියෙන මේ දන්වල ශක්තිමත් දන්වලක් නොවීම තුළ භාණ්ඩවල මිලපට පාලනය කරන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා අපි පහුගිය කාල සීමාව තුළ මේ කාරණා ගණනාවක් ගැන කල්පනා කරමින් හොඳ ප්‍රවේශයක් ලබා දීලා තියෙනවා. අවසාන වශයෙන් මේක
අවසාන විනාඩිය
මේ කාරණාවත් කියලා මම කතාව අවසන් කරනවා. විශේෂයෙන්ම අද දවසේ මෙන්න කතා වුණා, මේකට අදාළ නොවුණා වුණත් රංජන් රාමනායක මහත්තයාගේ සිද්ධ ගැන. අපි පෞද්ගලික ඔහු ගැන කනගාටු වෙනවා. ඔහුට දඬුවමක් ලැබීම සම්බන්ධව. හැබැයි ඔහු දඬුවම් විඳින්නේ මොකටද? ඔහුගේ හැසිරීම භාවිතාව මේ සමාජයේ ප්‍රතිපත්තිකාරක මිනිහෙක් විදියටද, එහෙම නැත්නම් සදාචාර සම්පන්න මිනිසෙක් විදියටද මහජන නියෝජිත විකිත කටයුතු කරේ? ඔහු කතා කරපු අධිකරණ ශ්‍රේෂ්ඨය පිළිබඳව ඔහු සමාජයේ මහා දැවැන්ත අවිනිශ්චිතතාවයක් ඇති කරා. අද මේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා, සහකාර මහලේකම්තුමිය, මහා නියෝජ්‍ය මහලේකම්තුමිය ඇතුළු ඒ ප්‍රධාන නිලධාරීන් අද අධිකරණ ශ්‍රේෂ්ඨය ඉහළ ප්‍රාමාණික බුද්ධිමතුන් ප්‍රමාණයක් මෙතන තියාගෙන, මේ වුටුව තියාගෙන මේ සභාව අවභාවිතා කරා, මන්ත්‍රි වරප්‍රසාද අවභාවිතා කරා. එපමණක් නෙවෙයි කර මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔහු සමස්ත ව්‍යවස්ථාදායකයා විනාශ කරා, අධිකරණයේ විනාශ කරා, විධායකය විනාශ කරා, මේ රටේ ප්‍රධාන කුළුණු තුන විනාශ කිරීමේ ප්‍රතිඵලය තමයි ඔහු අවසාන වශයෙන් භුක්ති විඳේ. හැබැයි මම එක් කාරණාවක් කියලා මම කතාව අවසන් කරනවා. ඔය කියපු ඇතම් කාරණා ගැන අපි එකඟ වෙනවා, යම් කාරණා ගැන. ඔය ඇතම් ඇත්ත ගැන කතා කරා. සමස්ත අධිකරණ ශ්‍රේෂ්ඨය තුළ පුද්ගලයෙක් දෙන්නෙක් කරන දූෂිත ක්‍රියාවන් පිළිබඳව ඔහු කතා කරා. ඒවා නැවත විමර්ශනය කරන්න ඕන. අවසාන වශයෙන් මූලාසනාරූඪ මන්ත්‍රී දුන්නේ සභාවේ අවධානය එක් කාරණාවක් යොමු කරලා. අද අපි මේ සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වුණාට අපිට වාඩි වෙන්න වෙලා තියෙන විපක්ෂයේ පස්සේ පැත්තට වෙලා, මොකද මේ ආසනවල ප්‍රමාණයන් නිසාවෙන්. රංජන් රාමනායක මන්ත්‍රීතුමා අපි මේ පාර්ලිමේන්තුවට එන්න කලින් කිව්වා, මේ පාර්ලිමේන්තුවේ ඇතම් මන්ත්‍රීවරු කොකේන් ගහනවා කියලා, කොකේන් බොනවා කියලා, කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. හැබැයි ඔහු මේ දඩුවම මට ඉවරගන් තප්පර 30ක් දෙන්න, මොහු දඩුවම අවසාන වෙනකම්, දඩුවම ලබනකම් කවුද මන්ත්‍රීවරු කියලා කිව්වේ නැහැ. හැබැයි රංජන් රාමනායක මොන බොරුව කිව්වත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට, අද විපක්ෂ පැත්තේ වාඩි වෙලා ඉන්න කෙනෙක් විදියට මම විශ්වාස කරනවා රංජන් එදා කිව්වේ ඇත්ත කියලා. මේ පාර්ලිමේන්තුවේ අතම් මන්ත්‍රීවරු කොකෙන් ගහන මන්ත්‍රීවරු ඉන්න බව පේනවා. අද දවසේත්, ඊයේ දවසේත්, පහුගිය දවස්වලත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරප්‍රසාද පාවිච්චි කරලා ඔවුන්ගේ හැසිරීම තුළ. ඒක නිසා ඒ අය ගැන හොයන්න ඕන. ඔවුන්ගේ හැසිරීම මේ ස්ථාර නියෝග තුට්ටුවට තම සතියට ගණන් ගන්න නැතුව මේ මන්ත්‍රීවරප්‍රසාද අවභාවිතා කරන කොකෙන් ගහන මන්ත්‍රීවරුත් මෙතන ඉන්නවයි කියන කාරණාව සිහිපත් කරමින්, ඒවා පිළිබඳවත් හොයන්න ඕන කියන කාරණාව සිහිපත් කරමින් මට ලබා දීම පිළිබඳ වේලාව
ප්‍රවිෂ්ඨවන්ත විනාඩි 5ක් කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අද මේ ගැසට් සම්බන්ධව හා අනිකුත් චක්‍රලේඛන සම්බන්ධ විවාදයේදී ඒකට සම්බන්ධ යම් කාරණාවක් මතු කරමින් ලැබිලා දෙන කාලෙත් එක්ක කතා කරන්නම්. විශේෂයෙන්ම පෞගියදා පාර්ලිමේන්තුවේදී COVID-19 පිළිබඳ COVID-19 විවාදයේදී අමාත්‍ය ගම්මන්පිල්ල ඇමතිතුමා කුර්ආනයේ පිළිබඳ වැරදි අදහසක් පළ කළා. එතුමා කිව්වා කුර්ආනයේ කොතනකවත් නැහැ කියලා, ආදාහනය නොකළ ආදාහනය භූමිදානය පමණක් කළ යුතුයි කියන අදහස කුර්ආනයේ කොතනකවත් නැහැ. එහෙනම් කුර්ආනය අනුව ආදාහනයත් කරන්න පුළුවන් කියලා වැරදි මතයක් එතුමා ප්‍රකාශ කළා. එතුමාට කියන්න ඕනේ විශේෂයෙන්ම කුර්ආනයේ එතුමා කිව්ව විදිහටම පස්වන පරිච්ඡේදයේ 31 වෙනි වැකියේ පැහැදිලිවම භූමිදානය ගැන තමයි කුර්ආනයේ කියන්නේ. ඒ කුර්ආනයේ භූමිදානය ගැන කියලා විතරක් නෙමෙයි, එම සිද්ධියේදී එතුමා ඒ කියන සිද්ධියේදීත් විශේෂයෙන්ම අර එතුමා කියනවා කපුටෙක්ගේ කතාවක් ගැන, ඒ කතාව කුර්ආනයේ තිබෙනවා. ඒ දෙවියන් වහන්සේගේ පණිවිඩය අරගෙන තමයි ඒ කපුට ඇවිල්ලා භූමිදානය පිළිබඳව එතන ඒ ගැටලුව විසඳන්න ඒ කපුටා දායක වෙන්නේ. ඒතර මේ කුර්ආනයේ තියෙන දේවල්. ඒ වගේම තමයි කුර්ආනයේ කිසිම තැනක ආදාහනය ගැන කතා කරන්නේ නැහැ. ඒ ආදාහනය ගැන කතා කරන්නේ නැත්නම් භූමිදානය පමණයි ඒ කරන්න පුළුවන් කියන කාරණාව තමයි කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ විශ්වාසයේ තියෙන්නේ භූමිදානය පමණයි. ඒ වගේම අපේ ආගමික ධර්ම දූතයා වන මොහමඩ් නබිතුමාගේ ඒ අවුරුදු 23ක කාලය තුලත් එතුමාත් භූමිදානය පමණයි කරලා තියෙන්නේ. එතුමාගේ උපදේශා එතුමාගේ වදන් තිබෙන්නේ භූමිදානය කළ යුතු ආකාරය පමණයි. කිසි විටකත් එතුමාගේ කාලයේදී ආදානයන් සිද්ධ වෙලා නැහැ. එතකොට මේ කුර්ආනයේ තිබෙන යම් යම් කරුණු කාරණා එතුමා විකුර, ඒ වගේම මම මතක් කරන්න ඕනේ එතුමාට විශේෂයෙන්ම අද ඒ කුර්ආනය පිළිපදින, කුර්ආනය අනුගමනය කරන ලෝකයේ ඉන්නවා කෝටි 200ක ජනතාවක් ඉන්නවා. ඊළඟට කුර්ආනය මේ ලෝකට පහළ වෙලා අවුරුදු 1450ක් වෙනවා. ඒ කියන්නේ 1450ක පහළ වෙච්ච ඒ කුර්ආනයේ තියෙන මේ අඩුපාඩුව හා ඒකේ තියෙන මේ ගැටලුව දැකලා තියෙන ගම්මන්පිල්ල ඇමතිතුමා මේ මෙච්චර කාලයක් කවුරුවත් දැකලා නැහැ. කෝටි 200 ජනතාවක් මේ පිළිපදින කුර්ආනය, ඒ එතුමා තමයි මේක දැකලා තියෙන්නේ. එහෙනම් අපි එතුමන්ලට කියන්න ඕනේ, එතුමන්ලා ඉන්නේ මිත්‍යා අදහසේ. ඒ මිත්‍යා අදහසේ ඉඳන් විද්‍යාත්මක අදහස යටපත් කරන්න ආගමික අදහසුත් ඒවත් දැන් විකෘති කරන්න උත්සාහ කරනවා. මම දන්න විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන්නේ අනිකුත් අන්‍ය ආගමිකයන්ගේ අයිතීන් වලට ගරු කරන්න ඒවට ඉඩ දෙන්න. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ ඒ කාලේ ලංකාවේ හිටිය අනිකුත් ආගමික හා අනිකුත් මතධරණ අය අනිකුත් විශ්වාසයන් දරන අය හිටියා. බුදුරජාණන් වහන්සේ කවදාකවත් ඒව නවත්තන්න කියලා කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒවට විරුද්ධව දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒවට ඉඩ දෙන්න කියන එකයි. ඒතර අපිට පේන දේ තමයි මේ ගම්මන්පිල්ල මහත්මයා ඉන්නේ ඒ බුදුරජාණන් වහන්සේ කියන අදහසුර නෙමෙයි දේවදත්ත කියන අදහසුර තමයි තුමා ඉන්නේ. මොකද මේ ආණ්ඩුව බෞද්ධ දර්ශනය අනුව වැඩ කරනවා නම් භූමි දාණයට ඉඩ දෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියලා තියෙනවා. ඒක පිළිගන්නෙත් නැහැ. ඊළඟට විද්‍යාත්මකව අපි කල්පනා කරනවා නම් විද්‍යාත්මකව තමුන්නාන්සලා පත් කරපු අර එක්ස්පර්ට් කමිටිය එකේ වාර්තාව තියෙන්නේ මේකට ඉඩ දෙන්න කියලා. එතකොට ඒ විද්‍යාත්මක වාර්තාවත් යට ගහලා තියෙන්නේ. ඒක එළියට දාන්නෙත් නැහැ. එතකොට අපිට පේනවා එක පැත්තකින් මේක බෞද්ධ දර්ශනය අනුව ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. අනිත් පැත්තෙන් විද්‍යාත්මකව මතය අනුව මේ ආණ්ඩුව වැඩ කරන්නෙත් නැහැ. එහෙනම් අපිට තේරෙන්නේ නැහැ මේ මොනම මතය වැඩ කරනවාද කියලා. නමුත් ගම්මන්පිල මහත්තයාගේ අදහස බලනොත් නම් මට නම් මතක් වෙන්නේ ඕක නම් බුදුරජාණන් වහන්සේ කියපු දේවල් නෙමෙයි ඕව දේවදත්තලා කියපු නිකාය තමයි එතුමාලා ඉන්නේ කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේම මම කියන්න ඕනේ ගනු සභාපතිතුමනි දැන් ආව ගැසට් ගැන. දැන් මෙතන මගේ ළඟ තියෙනවා සීනිබදු වාසී ගියේ කාටද? සීනිබදු වාසී ගියේ කාටද කියන එක පාර්ලිමේන්තු මුදල්කාරක සභාව වාර්තාවක් ඇඳවයි. දැන් පාර්ලිමේන්තු මුදල්කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා මුදල් අමාත්‍යාංශයට කියලා තියෙනවා මේ බදු මුදල් වලින් වාසිය ගියේ කාටද කියලා වාර්තාවක් එතුමා ඉල්ලලා තියෙනවා. එතකොට මේ වාර්තාව ඉල්ලුවේ ඇයි? එතුමා මේ වාර්තාව ඉල්ලීම තුලම ඒ පිළිගන්නවා අනියම් ආකාරයේ මේ සීනි බදු වල වංචාවක් සිද්ධ වෙලා තියෙනවායි කියන්නේ.
මම තුමා විනාඩි කාලයක්.
එතකොට දැන් අපිට මම අපිට මෙතන ඉඳලා රාජ්‍ය ඇමතුමා කිව්වා ඉඳගෙන මේ විශේෂ බාර ඇමතුමා කිව්වා මෙච්චර සීනි තොගයක් ලංකාවේ තියෙනවා කියලා දන්නේ නැහැයි කියලා කිව්වා. ඉතින් මා එතුමා දන්නේ නැහැ තමයි. මොකද එතුමා දන්නේ නැහැ ඒක ඇත්ත. මොකද එතුමා දන්නේ නැත්නම් මේ ගනුදෙනුව එතුමාලාත් එක්ක නෙමෙයි උනේ. මේක උඩින් වෙච්ච ගනුදෙනුවක්. ඒක තමයි එතුමා දන්නේ නැත්තේ. හරියට හරි. එතුමාලා මොනවද දන්නේ? එතුමාලා මුකුත් දන්නේ නැහැ. දැන් එතුමා ඉන්නේ හතරවෙනි පේළියේ. ඒක තමයි ඇත්ත කතාව. මේක මේ රටේ ඉන්න ඉහළ ඔය ජාවාරම් කාර්යෝ එක්ක වෙච්ච ගනුදෙනුවක්. ඒ ගනුදෙනුව නෙමේ රාජ්‍ය ඇමතිතුමා දන්නේ නැහැ. රාජ්‍ය ඇමතිතුමා තියා අඩුම ගානේ මුදල් ඇමතිතුමා දන්නේත් නැහැ. මොකද අපි දන්න විදියට මුදල් ඇමතිතුමා ওই ගැසට් එක ගහන්න එපායි කියලා කිව්වා. නමුත් ගැසට් එක ගැව්වා. කාගේ වුණාටද? ඒගයි අපි කියන්නේ තමුන්නාංශලා පත් කරගත් ආණ්ඩුව හරි. නමුත් අද තමුන්නාංශලා නොදැනුවත්කමින්ම තමුන්නාංශලා දන්නේ නැති දේවල් මේ ආණ්ඩුව තුල වෙනවා. ඊළඟට කිව්වා සතෝදේ සභාපතිතුමා ගැන. මේ අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ඉන්නවා එතුමා යටතේ තිබුණා. එතුමා හරියට හරි. එතුමාට අයින් කරගන්න බැරුව හිටියේ. අයින් කරා තින්මාළු වෙනවයි කියලා. චෝදනාවක් ආවා. කොහාටද දැම්මේ? අරගෙන ගිහිල්ලා දැම්මා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති කළා. ජනාධිපතිතුමාගේ යටතේ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රමිතියෙන් තොර බඩු ගෙනාපු සභාපතිතුමාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන. ඒක ලංකාවට ප්‍රමිතියෙන් තොර ප්‍රමිතියෙන් බඩු ගේන ආයතන වලට අනුමැතිය දෙන්නේ ඒකේ සභාපති කරා.
ප්‍රමෝෂන් අවසන්.
අවසන් කරන්නේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි අපි කියන්න ඕනේ අද වෙනකොට තමුන්නාංශලා මේ ගැසට් විශාල ප්‍රමාණයක් නිකුත් කරලා ඒ එක ගැසට් එකක්වත් අද ප්‍රායෝගික තලයේ නැහැ. ඒවාද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේ යථාර්ථය පිළිගන්න තමුන්නාංශලා කියන දේවල් අපිට තේරෙනවා. නමුත් තමුන්නාංශලාට ඉහළින් ඉන්න උදවිය කීප පොලක් ඉඳගෙන ජාවාරම් කාර්යෝ ටිකක් තමුන්නාංශලාගේ ආණ්ඩුව හසුරුවමින් ඒගොල්ලෝ ලාභ ලබන හා ඔවුන් අද වෙළඳාම් කරන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒක තමුන්නාංශලාගේ ආණ්ඩුව ඉදිරි ගමනට බාධාවක් කියන එක මතක් කරමින් කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
බොහොමත්ම ස්තුති. ඉන්දික අනුරුද්ධ මන්තුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ ඒ වෙලාව දීමේ සාධාරණේ මටත් කරනව ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා මූලාසනේ මන්ත්‍රීතුමාගෙන්. විශේෂයෙන්ම මේ ගැසට් පත්‍ර නිකුත් කිරීම සහ මේ ණය ගනුදෙනු ගැන මේ කලතබන විවාදය බාරගත්තු අනුර කුමාර දිසානායක විවාදයේ ඉල්ලපු එතුමා මේ සභා ගැබේ ඉන්නවා නම් වටිනවා. ස්ථීර කරපු පුද්ගලයා ඉන්නවා නම් වටිනවා. මේවට අපි අර ගමේ කියනවා බල්ලන්ට පොල්ලිලි විසි කරනවා කියලා. මොනවා හරි දෙයක් නිකන් කොහෙන් හරි අහුලගෙන ඇවිල්ලා නිකම් විසික් කරලා දානවා කිසිම හරයක් නැතුව. ඒක තමයි මේකෙන් පේන්නේ. දැන් විවාදයක් නම් අපි ඉදිරිපත් කරන කරුණුයි එතුමන්ලා ඉදිරිපත් කරන කරුණුයි දෙක සාකච්ඡා කරලා හරිද වැරදිද කියලා යන්න ඕන ඉස්සරහට. ඒ නිසා තමයි මේ විදුලි බුබුලු පත්තු කරගෙන මේ වායු සමීකරණ අරගෙන මේ සේවක මණ්ඩලය තියාගෙන මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ. වගකීමක් තියෙන විපක්ෂයක් නම් අන්න ඒක වෙන්න ඕන. විපක්ෂ නායකවරයෙක් නම් විපක්ෂයේ ඉන්න පක්ෂ නායකයෝ නම් අන්න ඒක කරන්න ඕන. එහෙම නැතුව මේ යන්නම් වාලේ යන්න ඇරීමක්. දැන් මුජබර් අපේ මන්ත්‍රීතුමා මෙතන කතා කරලා කියනවා මේ මේ හොරකම් කෙරුව අය සීනි ගෙන්නුවේ උඩින් උඩින් සම්බන්ධ වුණා. උඩින් හරි යටින් හරි නමක් කියන්නකෝ දෙයියනේ. දැන් එදා අපිට පුළුවන් වුණා මහා බැංකුව කැඩුවේ අහවලයි අගමැති මලික් සමරවික්‍රම මේ ඔක්කොම නම් පිටින් කියන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද නෙමෙයි අපි එළිය ගිහින් කිව්වේ. අපි අල්ලස් කොමිසම ඉස්සරහා ගිහිල්ලා මාධ්‍ය සාකච්ඡාවේ කිව්වේ. අපි මුළු රට වටේම අරගෙන ගිහිල්ලා වේදිකා ගහලා වේදිකාවේ උඩ ඉඳගෙන කිව්වේ. මාධ්‍යට ගිහිල්ලා මාධ්‍ය ඉස්සරහා කිව්වේ. කවුද කෝ එක්කෙනෙක් ඇවිල්ලා කතා කරලා කිව්වද මේ ඒවා බොරුයි කියලා? පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලාවත් නමක් කියාගන්න බෑ. පාර්ලිමේන්තු වරප්‍රසාද ඉඳගෙන නම කියාගන්න බෑ. සිගරට් ගෙනාවයි කියලා කිව්වා. සිගරට් වලින් කවුද සිගරට් වලින් මේ රටට පාඩු කළේ? ඒවල බද්ද වැඩි කළාද? ඒ නිසා කිසිම වෙලාවක නොකරපු දේවල් දැන් මේ මතක් කරගෙන ඇවිල්ලා මෙතන පචපච ගන්න එපා. ගරු මන්ත්‍රීතුමා, මට විනාඩියක් නෙමෙයි ඔබේගේ විනාඩි ගණනාව තුලව කියා ගන්න තිබුණා. ඒ නිසා මේ වැඩකට නැති දේවල් මේ රජය වැඩබද්ද 108ට තියපු තැන ඉඳලා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මොනවද නොකලේ? මම ළඟ මේ අවුරුද්දකටත් අඩු ආණ්ඩුව තුල මාස 5ක 6ක ආණ්ඩුව තුල කරුණු කාරණා 75කට වඩා මේ රටේ ජනතාවට දුන්නු සහන තියෙනවා. දුරකතන බද්ද 125කින් අඩු කරලා ඒ වගේම ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඉන්න අයගේ තිබිච්ච බදු 128 114ට අඩු කරලා මෙවැනි කරුණු කාරණා ගණනාවක් ගෙන ආපු ආණ්ඩුවට දැන් කියනවා බැංකු ණය අරන් තියනවලු, ගජමිතුරු බෙදාගෙන තියනවලු, අරයට අරන් තියනවලු, කොහෙද පාඩු කළේ? මේ ගෙන්නපු දේවල් වලින් මේ දේවල් කරා නම් ඔබ තමුන් ආසරට පුළුවන් රෙද්දක් ඇදගෙන ඇවිල්ලා කොන්ද කෙලින් තියාගෙන කතා කරලා කියන්න. හැබැයි ඒව කියන්නේ කොහෙදෝ නැති විදිහට චෝදනා කරනවා. මේ රජය චෝදනා වලට ලක්විය යුතු රජයක් නෙවෙයි. ගරු ජනාධිපතිතුමා වියදම් නාස්තිය දූෂණය 100%කින් අඩු කරපු ජනාධිපතිවරයෙක්. අග්‍රාමාත්‍යතුමා තමුන්ගේ කාර්යභාරය ජනාධිපතිතුමා එක්ක බද්ධ වෙලා නියමාකාරයෙන් මේ රට තුල ක්‍රියාත්මක කරන රජයක් ආණ්ඩුවක් මේක. එහෙම ආණ්ඩුවකට තමයි මේ පොළු ගහන්නේ. අද උදේ ඇවිල්ලා මොකද්ද අර හරින් මන්ත්‍රීතුමා කලේ මෙතන? එතුමා ඇවිල්ලා කළු පාට සාටකයක් දාගෙන එතුමා අද කතා කරලා කියනවා. එතුමා කතෝලිකයෙක් කියලා කියනවා. මම නම් ඒ කතෝලික සමාජයට එතුමා ඉන්නවද කියලා පිළිගන්න කැමති නැහැ. මොකද කතෝලික සමාජය කියන්නේ මම මේ කාටවත් මඩ ගහනව නෙමෙයි, හොඳ පෞල් සංස්ථාවක් ගත කරන පුද්ගලයෝ ඉන්න තැන. එහෙම එකක් ඒක තුල නැහැ. මේ පාස්කුයිරිදා තමුන්ගේ අඹදරුව එක්ක තමුන්ගේ ගෙදර නිදාගත්තු මිනිස්සෙකුට පැහැදිලිවම කියන්න පුළුවන් පාස්කුයිරිදා සිද්ධ වෙච්ච සිද්ධිය තාත්තා දැනුවත් කරා නම් ඒ ආරක්ෂක අංශවලට මොනවා හරි කොහේ හරි ඇඳක හරි එහෙම නැත්නම් ඇඳ යට හරි බුදිය ගත්තු මිනිහෙකුට මතක නැහැ මොකද වෙන්නේ කියලා. බෝම්බේ පිපිරෙන සද්දෙට හැරෙනවා නම් මිසක් නැත්නම් හැරෙන්න වෙලාවක් නැහැ. එහෙව් එක්කෙනා තමයි අද ඇවිල්ලා මේ ගැසට් ගහන එක ගැන කතා කරන්නේ. අපි අද ගැසට් ගැහුවේ මොකටද? අද අපි ගැසට් ගැහුවේ මේ රටේ මිල පාලනයක් යම් තාක් දුරට ගෙනියන්න. හැබැයි මිල පාලනයක් ගෙනියද්දී ඕගොල්ලෝ 77 ගෙනාපු කරුමේ මේකට පරිසම් දීලා තියෙන්නේ. 77 එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව විවෘත ආර්ථිකය ගෙනල්ලා ලොකු මිනිස්සු ටිකක් හදලා අන්නේ මිනිස්සු ටික මේ ආර්ථිකය මේ වෙළඳාම කාබාසිනියා කරලා තියෙන්නේ. ඕගොල්ලෝ ප්‍රතිඅපනයනය කරලා මේ පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමතිවරු ප්‍රතිඅපනයන තුලින් කෝටි ගණන් ගහුවා. අපි දයාගමගේ මහත්තයෙක්ව ෆේස් ටු ෆේස් මූණට මූණ අපි කතා කරලා කිව්වා මහත්තයෝ මේක වැරදි කියලා. එදා අපිට කියන්න පිටකොන්දක් තිබුණා. අද අපි අහන්නේ එකයි නමක් කියන්නේ. හොරකම් කරපු මිනිස්සෙක් කියන්නේ. ඒ නිසා මේ රජයේ මේ රටේ කිසිම කෙනෙක් මේ ආණ්ඩුව තුල කිසිම ඇමතිවරේ චෝදනාවට ලක් වෙලා නැහැ. චෝදනාවට ලක් වෙලා නැහැ. ඒක මතක තියාගන්න. ඒ නිසා හරින් උත්සාහ කරනවා නම් සාටකේ දාගෙන ඇවිල්ලා රංජන්ට රංජන් වෙනුවෙන් පෙනී හිටින්නේ කියලා හරින් උත්සාහ කරනවා නම් මේ රංජන් වෙනුවෙන් මම මෙහෙම පෙනී හිටනවා කියලා මම අභියෝග කරනවා. අපේ මන් දන්නේ අපේ ෆොන්සේකා මහත්තයා ඉන්නවා ගම්පහ දිස්ත්‍රික්කේ අපිත් එක්ක ඡන්දෙ ඉල්ලපු. ඒ වගේම අපේ ගම්පහ දිස්ත්‍රික්කේ තව මන්ත්‍රීවරු ඉන්නවා. හරින් එන්න ඕනේ නැහැ මේ ගම්පහට වැඩ පෙන්නන්න. අපි අභියෝග කරනවා. එදා මට චෝදනා කළා රංජන් රාමනායක මහත්තයා නොයෙකුත් විදිහට. ඒ චෝදනා කරපු රංජන් රාමනායක මහත්තයා 90,000ක් ගද්දි 150,000ක් ඡන්ද ගන්න පුළුවන් වුණා අපිට. ඒ වගේම හරින් මහත්තයාට අපි ඒ අභියෝගය කරනවා පුළුවන් නම් ගම්පහට ඇවිල්ලා අපිට වැඩිය එක ඡන්දයක් හරි අරන් පෙන්නන්න කියලා. ගම්පහ මිනිස්සු ඒ වගේ කැමති නැහැ. ගම්පහ ප්‍රගතිශීලී මිනිස්සු අඳුරනවා මිනිස්සයෝ කවුද කියලා. ඒ නිසා මේ කෙනෙක් ඇවිල්ලා මෙතන කෑ ගැහුවට ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ රජයේ අගමැතිතුමාගේ ප්‍රතිරූපෙ බිඳින්න බෑ. ඒ නිසා එතුමාට කියන්න මේවා අහගන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න කියලා. මේවා අහගන්න පාර්ලිමේන්තුවට ඉන්නේ නැතුව උදේට ඇවිල්ලා මොකක් හරි ගජබින්නයක් ඇද බාලා පැනලා දුවනවා. දැන් ඉන්නේ අපි දන්නේ නැහැ මොන හෝටලේද මොන කාමරේද මොන මේ 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 තැනද කියන්නේ අපි දන්නේ නැහැ. නමුත් අපිට එහෙම අවශ්‍යත් නැහැ. අපිට හොයන්න ඕමනාවකුත් නැහැ. ඒ නිසා මේ ගරු සභාවට ආපුහාම ඒ අනුව කටයුතු කරන්න ඕන. ඒ නිසා මේ රජයේ ආර්ථික වැඩපිළිවෙල දැන් ඊයේ පෙරේදා දවසේ අපි පැහැදිලිවම දැක්ක කොටස් වෙළඳපොළ මොනතරම් ශීඝ්‍රයෙන් වර්ධනය වුණාද කියලා. ඒ වගේම මේ නාස්තිය දූෂණය ආනයන අපනයන පරතරය හරියාකාරව තියාගෙන යන රජයක් තුළ අපිට පැහැදිලිවම පේනවා අපිට පැහැදිලිවම පේනවා අපි මේ සංවර්ධන ක්‍රියාදාමයක් තුළ ජනතාව අතරට ගිහිල්ලා කියලා. දැන් අපි ඕනෑම ගමකට ඇතුල් වෙච්චාම අපි රස්සාවක් දුන්න 3-4 දෙනෙක් ගම තුල ඉන්නවා. උපාධිධාරී පුද්ගලයෝ ඉන්නවා. සාමාන්‍ය පෙළවත් සමත් කරගන්න බැරුව ගිය තරුණ තරුණියෝ රජයේ රැකියාවලට අරගෙන අද අපි අවස්ථාවක් දීලා තියෙනවා. මාර්ග කිලෝමීටර් ගණන් කාපට් වෙනවා. හැම මැතිවරණ කොට්ටාසෙකම අඩුවාදෑන් ලාභීන්ට පැල්පත් වාසීන්ට නිවාස හම්බෙනවා. ඉතින් මෙවැනි කරුණු කාරණා ගණනාවක් නිර්මාණය කළා රජය සාර්ථකව ඉස්සරහට යද්දි මේ ඉඳගෙන නිකන් පොල්ෙල්ලක් නිකන් මේ ගල් මුගුරු ගහන්න උත්සාහ කරනවා. ඒ නිසා මම ඉල්ලා හිටින්නේ විපක්ෂයේ කාර්යභාරය දන්නේ නැත්තම් අර රූපවාහිනියට ගිහිල්ලා හරි එහෙම නැත්තම් Facebook එකේ 2019ට කලින් 2019ට කලින් මේ රටේ තිබිච්ච ඒකාබද්ධ විපක්ෂ කටයුතු කරුවේ කොහොමද කියලා හොඳට හොයලා බලන්න. එතකොට දැනගන්න පුළුවන් ආණ්ඩු පන්නන්න ආණ්ඩු වෙනස් කරන්න ඒකාබද්ධ විපක්ෂය එදා මොනවද කළේ කියලා. අන්න එහෙම පල් හොරු මේ පාර්ලිමේන්තුවේ නැහැ කියන එක මතක තියාගන්න. එදා ඔයගොල්ලෝ කරපු නිසා තමයි අදටත් විඳවන්නේ. මහ බැංකුව කඩපු තැන ඉඳලා මම හැමදාම චෝදනා කරන්නේ මේ ඉස්සරහ පෙරේ හිටිය ටික පාර්ලිමේන්තුවේ හැමෝටම එකතු වෙලා තිබුණා. එතනෝල් ගෙන්නන්න එකතු වෙලා තිබුණා. ඒ වගේම අරක්කු ෆැක්ටරි දාන්න එකතු වෙලා තිබුණා. පර්මිට් දෙන්න එකතු වෙලා තිබුණා. මහ බැංකුවේ මුදල් අරගෙන එක එක්කෙනා අතර බෙදා හදා ගන්න එකතු වෙලා තිබුණා. මේ හැම දෙයකටම එකතු වෙලා තිබුණා. අද මේ ඉන්න පාර්ලිමේන්තුවේ අද ඉන්න ආණ්ඩුවේ මැති ඇමතිවරු වැඩ කරන්න එකතු වෙලා ඉන්නවා මිසක් හොරකමට එකතු වෙලා නැහැ. මම ඔබ තමුන් වහන්සේලාට අභියෝග කරනවා ඇඟිල්ල දික්කල මෙතන වාඩි වෙලා ඉන්න එක ඇමති කෙනෙකුට කියන්න ඔයා අහවල් එකෙන් මෙච්චර ගාණක් කරගත්තයි කියලා. පුළුවන් නම් නැගිටලා කියන්න කවුරු හරි මේ කොහේවත් නැති විදියට කතා කරනවා. මේ අභියෝගේ බාර ගන්න මේ ආණ්ඩුව ගෝඨාභය මහත්තයාගේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉඳලා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ඉඳලා බැසිල් රාජපක්ෂ මැතිතුමාලාගේ ඉඳලා කිසිම කෙනෙක් මේ ආණ්ඩුවේ හොරකම් කරන තැනට ගිහිල්ලත් නැහැ යන්නෙත් නැහැ. ඒ වගේම මේ ආණ්ඩුව තුල ඉඳගෙන මේ අවුරුදු 4 තුල 4 5 තුල මේ ආණ්ඩුව මේ රටේ නියම තැනකට ගෙනියනවා කියන එක අපි පැහැදිලිවම කියනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමත්තමා. හොන්රබල් මුජිබර් රහමන් සෝරි අබ්දුල් ඩිසාඩ් බදුරුද්දීන් හොන්රබල් ඩිසාඩ් බදුරුද්දීන් 5 minutes.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම். இங்கு முக்கியமான விவாதத்திலே பேசிக் கொண்டிருக்கிறோம். ஆளுந்தரப்பும் எதிர்த்தரப்பும் ஆளுக்கொரு கதைகளை பேசி மறுப்பு பேச்சுக்களை பேசுவதையே பார்க்கக்கூடியதாக இருக்கிறது. இந்த அரசாங்கம் குறுகிய காலத்துக்குள்ளே நிறைய கெசட்டுகளை அடித்த அரசாங்கம் என்ற பெருமையை பெறுகிறது. ஆனால் அந்த அடித்த எந்த கெசட்டும் நடைமுறையிலே இருப்பதாக இல்லை என்பதை இந்த உயர் சபையிலே நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். எல்லா பொருட்களுடைய விலைகளும் அதிகரித்து மக்களால் வாழ முடியாத ஒரு துர்ப்பாக்கிய நிலை ஏற்பட்டிருக்கிறது. எனவே அதற்கு பொறுப்பான அமைச்சர் இந்த அரசாங்கம் கெசட்டின்பால் உள்ள விலைக்கு பொருட்களை வழங்குவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்று நான் வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோல 60,000 பட்டதாரிகளுக்கு நியமனம் வழங்குவதாக சொல்லிக் கொண்டிருக்கின்ற இந்த அரசாங்கம் 2019-12 31 எல்லா குவாலிபிகேஷனும் உள்ள பூர்த்தி செய்த பட்டதாரிகள் 1,000 மேற்பட்டவர்கள் இந்த நியமனங்களை பெறாமல் தத்தளித்துக் கொண்டிருக்கிறார்கள். ஜனவரி 5 வந்த லிஸ்டிலும் அவர்களுடைய பெயர்கள் இல்லை என்று ஒவ்வொரு அரசியல்வாதிகளிடமும் வந்து முறைப்பட்டு நியாயம் கேட்டுக் கொண்டிருக்கிறார்கள். எனவே இந்த அரசாங்கத்திடத்திலே அவ்வாறான பாதிக்கப்பட்டவர்களுக்கும் நியமனங்களை வழங்குங்கள் என்று நான் வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோல மன்னார் மாவட்டத்திலே இருக்கின்ற தேர்தல் உதவி ஆணையாளர் ஜெனிட்டன் என்கின்றவர் கடந்த பாராளுமன்ற தேர்தலிலே புத்தளத்திலே வாக்களித்த கொத்தணி மூலம் வாக்களித்த 7,000 வாக்காளர்களுடைய பெயரை திட்டமிட்டு அவருக்கு கீழே உள்ள அதிகாரிகளை பயன்படுத்தி வாக்காளர் டாப்பில் இருந்து பெயர்களை நீக்கியிருக்கிறார். இதற்கு நியாயம் கேட்டு தேர்தல் ஆணையகத்துக்கும் மனித உரிமைகள் ஆணைக்குழுவுக்கும் நாங்கள் எழுத்து மூலமாக வேண்டுகோள் விடுத்திருக்கிறோம். எனவே இந்த உயர் சபையின் ஊடாக தேர்தல் ஆணைக்குழுவுக்கு நான் வேண்டுகோள் இருக்கின்றேன். அவ்வாறான மோசமான அதிகாரிகளை அவ்வாறான மாவட்டங்களிலே எல்லா இனத்தவர்களும் ஒற்றுமையாக வாழுகின்ற மாவட்டங்களிலிருந்து வேறு மாவட்டங்களுக்கு அவர்களை மாற்றுங்கள். அவர்களுக்கு எதிராக விசாரணையை ஆரம்பியுங்கள். அந்த நீக்கப்பட்ட 7,400 பேரும் இந்த நாட்டிலே எங்கும் வாக்குரிமை இல்லாத ஒரு துர்ப்பாக்கிய நிலை ஏற்பட்டிருக்கிறது. அவர்கள் அப்பீல் பண்ணுவதற்கான திகதியும் முடிந்துவிட்டது. எனவே ஆக குறைந்தது இந்த 31 வரையுமாவது அதை நீடித்து அவர்களுக்கு நியாயம் பெற்றுக் கொடுங்கள் என்று நான் வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோல அந்த மக்களிடத்திலும் உங்களுடைய வாக்குரிமையை நீங்கள் உறுதிப்படுத்த தன்னாலான நடவடிக்கைகளை முன்னெடுங்கள் என்றும் அன்பாக வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோலதான் இந்த கொரோனா தாக்கத்தினால் அட்டுழுகம் என்ற ஒரு பிரதேசம் 56 முடக்கி வைத்திருக்கிறார்கள். வியங்கல்ல என்ற ஒரு பிரதேசம் 40 லாக்டவுனிலே முடக்கி வைத்திருக்கிறார்கள். காத்தாங்குடி 17 முடக்கி வைத்திருக்கிறார்கள். ஏன் நான் இதை இங்கு குறிப்பிட்டு சொல்லுகிறேன் என்றால் சோசியல் மீடியாக்களிலே நாங்கள் பார்க்கிறோம் முஸ்லிம் வர்த்தகர்களுடைய வர்த்தகம் ஸ்தாபனங்கள் இருக்கின்ற பல பிரதேசங்கள் திட்டமிட்டு லாக்டவுன் பண்ணப்பட்டு அதற்கு அருகிலே முடிகின்ற இடங்களில் இருக்கின்ற மற்றவர்களுடைய வர்த்தக நிறுவனங்கள் திறந்து வியாபாரம் செய்வதற்கு அனுமதிக்கப்பட்டிருப்பதை சோசியல் மீடியாக்களிலே நான் பலவற்றை கண்டேன். எனவே இந்த அரசாங்கத்திலே நாங்கள் காணுகின்ற அந்த இனவாதத்துடைய உச்சமாக இது இருக்குமோ என்று நான் வேதனைப்படுகின்றேன். தயவு செய்து லாக்டவுன் பண்ண வேண்டாம் என்று நாங்கள் சொல்லவில்லை. இனம் பார்த்து மதம் பார்த்து ஊர் பார்த்து சமூகம் பார்த்து நீங்கள் இந்த அநியாயத்தை செய்யாதீர்கள் என்று அவ்வாறு அந்த அநியாயங்களை செய்ய வேண்டாம் என்று சொல்லுவதோடு இன்று நாங்கள் மிக வேதனையிலே இந்த முஸ்லிம் சமூகம் இந்த நாட்டில் இருக்கிறது. 1,000 வருஷங்கள் இந்த நாட்டிலே நாங்கள் இந்த நாட்டுடைய இறைமைக்காக இந்த நாட்டுடைய ஒற்றுமைக்காக நாட்டுடைய சுதந்திரத்துக்காக பாடுபட்ட ஒரு சமூகம். இன்று எங்களுடைய மையத்துக்களை ஜனாசாக்களை கொரோனாவினால் பாதிக்கப்பட்ட பிள்ளைகளை அடக்க முடியாமல் எங்களுடைய கண்ணுக்கு முன்னால் பலவந்தமாக எரிக்கப்படுவதை வேதனையோடு இந்த இடத்திலே நான் சொல்லுகிறேன். புரொஃபசர் திஸ்ஸ விதாரண, புரொஃபசர் மலிக் பீரிஸ், புரொஃபசர் நிகால் அபேசிங்க, புரொஃபசர் டாக்டர் பபா பலிஹவர்தன உட்பட பல அறிவாளிகளும் அறிஞர்களும் வைத்தியர்களும் இந்த நாட்டிலே அடக்கவும் முடியும் எரிக்கவும் முடியும் என்று சொன்ன பொழுது இந்த அரசாங்கம் திட்டமிட்டு சரி செய்து அமைச்சர் பவித்ரா வன்னியாராய்ச்சி தலைமையிலே ஒரு பெரிய நாடகத்தை இந்த நாட்டிலே ஆடிக்கொண்டிருக்கிறார்கள். எனவே நான் இந்த அரசாங்கத்திலே மிக தாழ்மையாக கேட்கிறேன், தயவு செய்திருந்த அநியாயத்தை தொடராதீர்கள். கடந்த சனிக்கிழமையும் 2 மாத குழந்தையை எரித்திருக்கிறீர்கள், 20 நாள் குழந்தையை எரித்திருக்கிறீர்கள். இவ்வாறு எங்களுடைய முஸ்லிம் சமூகம் மிகவும் வேதனையின் உச்சத்தில் இருக்கிறது. வைத்தியசாலைக்கு செல்வதற்கு பயப்படுகிறார்கள். ஏன் மரணத்துக்காக அல்ல, மையத்துக்கு எரிக்கப்பட்டு விடுமே என்ற பயத்தினால் இன்று வைத்தியசாலைக்கு செல்லாத துப்பாக்கி நிலை ஏற்பட்டிருக்கிறது. உதய கம்மம்பில அமைச்சர் அவர்கள் அண்மையிலே பாராளுமன்றத்திலே, அதாவது அல் குரானை நான் வாசித்தேன், அந்த அல் குரானிலே மையத்துக்களை எரிப்பது ஹராம் என எங்கும் கூறப்படவில்லை என்று பேசியிருந்தார். இங்கு பேசிய பொழுது நாங்கள் பாராளுமன்றத்திலே இருக்கவில்லை. அவரிடத்திலே மிக அன்பாக நான் இந்த இடத்திலே சொல்லுகிறேன், நீங்கள் அல் குரானை உண்மையிலே நல்லெண்ணத்தோடு படித்திருந்தால் அந்த அல் குரானோடு சேர்ந்து ஹதீஸையும் சேர்த்து படியுங்கள். எனவே அவரிடத்திலே மிக வேண்டுகோள் விடுக்கின்றேன், நல்லெண்ணத்தோடு நீங்கள் அந்த அல் குரானை படித்திருந்தால் அந்த அல் குரானோடு சேர்ந்து நபி ஸல்லல்லாஹு அலைஹி வஸல்லம் அவர்களுடைய வாழ்க்கையும் இங்கு நீங்கள் அதையும் படித்து உண்மையான தெளிவான இஸ்லாத்தை புரிந்து கொள்வதோடு அல்லாஹ் உங்களுக்கும் ஹிதாயத்தை தர வேண்டும் என்று நான் இந்த பாராளுமன்றத்திலே வேண்டுகோள் விடுக்கின்றேன். அது மாத்திரமல்லாமல் அல் குரானிலே பல இடங்களிலே இது சம்பந்தமாக சொல்லப்பட்டிருக்கிறது. முஸ்லிம்களுடைய வாழ்க்கை என்பது அல் குரான் மட்டுமல்ல, அல் குரானோடு சேர்ந்த நபி ஸல்லல்லாஹு அலைஹி வஸல்லம் அவர்களுடைய வாழ்க்கையும் எங்களுடைய ஒவ்வொரு இஸ்லாமியனுடைய வாழ்க்கையாக இருந்து கொண்டிருக்கிறது. எனவே அந்த வகையிலே உங்களிடத்திலே நான் ஒரு குரான் வசனத்தை
මේ පාර්ලිමේන්තු උත්තරීතර පාර්ලිමේන්තුව පහුගිය මාස 4 හමාර තුලම මම හිතන්නේ උදේට විපක්ෂ නායකතුමා ඇතුළු ඒ අය ඇවිල්ලා විපක්ෂ මන්ත්‍රීවරු ඇවිල්ලා මේ විපක්ෂය මොනවා හරි දෙයක් කතා කරලා සැනින් යනවා. මම හිතන්නේ ඒකට විවාදයක් මත අනු කුමාර දිසානායක අපේ මන්ත්‍රීතුමා කල්තබිමේ යෝජනාවක් ගෙනාව ඉස්තර කරපු අපේ හරින් කොණාණ්ඩු අපේ මන්ත්‍රීතුමත් මේ වෙලාව වෙනකොට මම හිතන්නේ 12න් පස්සේ අපි දැක්කේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා මම හිතන්නේ විවාදයක් කරා යනකොට විවාදය ගේන අයත් විවාදයට සම්බන්ධ වෙන අයත් මම හිතන්නේ අවසන් වෙනවා වෙනකන් ඉන්නවනම් ඒ පාර්ශවකරුවන් ඉන්නවනම් මම හිතන්නේ වටිනවා. ඒ වගේම අපිට මේ විපක්ෂය මේ පහුගිය කාලෙම පහුගිය අවුරුදු 4 හමාර මේ ජනතාවගෙන් අමතක කරන්න කටයුතු කරගෙන ගියා. අපිට මතකයි පහුගිය අවුරුදු 4 හමාරේ වරාය කුණු කොල්ලේට විකුණා අවුරුදු 198කට. හැබැයි එතකොට ඔය හරින් හොනෑන්ඩු ඇමතිවරයා ඒ වගේම අනිත් ඇමතිවරු හිටපු ඇමතිවරු සාටකේ දාගත්තේ නැහැ, විරෝධය පළ කරේ නැහැ. ඒ වගේම මහබැංකුව මංකොල්ල කෑවා ඒ වෙලාවේ ෆුට් නෝට් දානව ඇරෙන්න විරෝධයක් පළ කරේ නැහැ. ඒ වගේම MCC ගිවිසුම හරහා ඩොලර් මිලියන 450කට විතර ඉඩම් අක්කර 111ක් දෙන්න ගියා. නමුත් ඒකට විරෝධයක් පළ කරේ නැහැ. ඔය කළු සාටක දාගත්තේත් නැහැ. ඒ වගේම තමයි නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය විනාශ කරන්න පණත් ගෙනාවා. ඒ වගේම වෛද්‍ය අධ්‍යාපනය විනාශ කරන්න අර සයිඩම් මුදලාලිට විකුණන්න හැදුවා නිදහස් වෛද්‍ය අධ්‍යාපනය. ඒකට විරෝධය දැක්වුවේ නැහැ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අහිංසක ගොවියට අවස්ථා දෙකකදී ගැහුවා. ඒවට විරෝධය පළ කරේත් නැහැ. මේක බෞද්ධ රටක් නොවේ කියලා කිව්වා. ඒවට ඔය අපේ බෞද්ධාගමේ ඉන්න පාර්ලි චම් පිකර අනවක ඇමතුමාලා ඒවට විරෝධය පළ කරෙත් නැහැ. එතනින් එහාට ගිහිල්ලා හැබැයි ඒව අමතක කරන්න මේ විපක්ෂය පහුගිය අවුරුදු 4 හමාරේ වෙච්ච ඒවා අමතක කරන්න දැන් කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි විපක්ෂ නායකතුමා ඔය ඇතුළු සියලු දෙනා අපේ ඇමතිවරු අත ඉස්සුවා ඒ සියලු පනත්වලට, මේ රට විකුණන පනත්වලට, මේ වරාය විකුණන සම්පත් විකුණන පනත්වලට, නිදහස් අධ්‍යාපනය විනාශ කරන පනත්වලට අත ඉස්සුවා. නමුත් අද ඒවා අමතක වෙලා තියෙනවා. ඒ වගේම අනුර කුමාර දිසානායක අපේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා කලින් දූෂණ විරෝධී කමිටුවේ කැඳුම් කරුතුමා, පයිතන කැඳුම් කරු එතුමාගේ කාර්යාලය තිබුණේ අරලියගහ මන්දිරේ. එතුමා කට උල් කරලා විනාශ ලොකු කරලා අර ගජබින්න මුද්‍රාවෙන් කිව්වා ගෙදර තියෙනවා නම් කළු ගලක් ඒක අල්මාරියේ දාලා තියාගන්න කියලා. මොකද හේතුව පෝට් සිටි හදනකොට කළු ගල් ටික ඉවර වෙනවා, ඕක ඕන වෙනවා කෞතුකාගාරේ ගිහිල්ලා තියන්න කියලා. ඒක නිසා ඒ ගජබින්න එළපු, ඒ නිසා හම්බන්තොට වරාය විකුණනකොට මොකද අපේ අනු කුමාර සාරාගෙන මතක් වුණා උමාවේ හිල අනේ අම්මේ බණ්ඩාර වෙලා ඉවරයි කිව්වා, විනාශ වෙනවා කිව්වා, වතුර නැති වෙනවායි කිව්වා. පෝට් සිටිය විකුණලා අගමැතිතුමා චෙක් එක ගේනකන් ඉඳලා අනේ හිල වැහුණා. වතුරක් තියෙනවා දැන් මේ බණ්ඩාරේ. අපි අර සමත් විද්‍යාරත්න මහත්මයාට මන්ත්‍රීවරයාට මම හිතන්නේ බණ්ඩාරේ ඡන්දයක් කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒකත් එහා ගිහිල්ලා දැන් එතකොට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගෙන් තමයි බැංක් ලෝන් එකක් ව්‍යාපාරිකයෙක් ගන්නකොට පළවෙනි අනුමැතිය ගන්න ඕනේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ. මේ අලුත්ම නීතියක්. එතුමා මේ ඊයේ ඉඳලා කියනවා අපෙන් තමයි අනුමැතිය ගන්න ඕනේ කියලා. ව්‍යාපාරිකෙක් ලෝන් එකක් ගන්නකොට එතුමාගේ ව්‍යාපාර ඥානය පාවිච්චි කරලා ඒක අපිට අදාළ නැහැ. ඒක මෙතුමා ගෙවනවන බොල් ණය කරලා මේ විපක්ෂයේ අර ඒ කාලේ වගේ හපාරිනවන අන්න එතරේ වරද්ද තියෙන්නේ. ඒ නිසා අපේ ඒ වගේම හරින් ෆොනාන්ඩෝ අපේතුමා මන්ත්‍රීතුමා අපේ සාටකේ දාලා කළු සාටකයක් දාලාද විරෝධා පෙන්නවා. හැබැයි එතුමට මතක නැහැ අපේ හාමුදුරුවරු හිර යනකොට ඔය කළු සාටකේ දාගත්තේ නැහැ. ඒ වගේම රාජ්‍ය නිලධාරී හිරේ දානකොට ඔය කළු සාටකේ දාගත්තේ නැහැ.
අර මන්ත්‍රීමා කාලේ
දේශපාලඥයන් කළු කාර්යයෙන් දේශපාලඥයන් හිරේ දානකොට අර නිර්දෝෂී දේශපාලඥයන් හිරේ දානකොට ඔය කළු සාටකේ දාගත්තේ නැහැ. ඒ වගේම තමයි රංජන් රාමනායක කියන මේ රටේ උත්තරීතර අධිකරණයට අපහාස කරපු නොකඩව අකණ්ඩව අපහාස කරපු. ඒ වගේම තමයි
මන්ත්‍රීමා කාලේ අවසාන කතා අවසන් කරන්න මේ කාලය සීමිත ප්‍රමාණයක් තියෙන පිළිතුරු කතාවට වෙලාව ලබා දෙන්න කතා අවසන් කරන්න.
තත්පර 30ක් දෙන්න. ඒ වගේම තමයි පොලිසියට විරුසුරණයට බලපෑම් කරපු රංජන් රාමනායකට දඬුවම දෙනකොට අන්න කළු සාටකේ දාගත්තා. ඒ මොකකටවත් නෙවෙයි. ඒ මොකකටවත් නෙවෙයි. ගම්පහෙන් ඡන්ද ඉල්ලන්න. ගම්පහෙන් ඡන්ද ඉල්ලන්න. ඒක තමයි එතුමාගේ අවසාන බලාපොරොත්තුව. ඒ වගේම තමයි පාඩ්ලි චම්පික රණවක එමෙතුමා 43 වෙනි සේනාංකයක් ගහගත්තා.
ගරු මන්ත්‍රීවරයා කතා අවසන් කරන්න.
මට තත්පර 30ක් දෙන්න. 43 වෙනි සේනාංකය මොකද්ද මේක? පදනම. මේක තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඒ නායකත්වයට ගහන ගැහිල්ල තමයි මේ නිදහස් අධ්‍යාපනය කියන 43 වෙනි නිදහස් අධ්‍යාපනය විනාශ කරන ඒක උකසට තියන්න හදපු සේනාංකය තමයි
43 වෙනි සේනාංකය.
ඒක අපි රජයක් විදියට අපි මේ රට හරිනවා.